Karo Sunil Andunetti Mata Kop Samtu Kamri Sabhaputtuma Garnyo Jatana
Atarama Itamat Misutiwante no me Kaltabi me Yojana Idripat Kirim Sambandhayen Vipakshaya Pradhana Samvidhayaka Kangrisa Nayaka Karumanthri Tumata E wagema 8 weni Parlamentuwe palaweni Podu Vyapara Karaka Sabhave Warthawa Hatiyata me Warthawa ada Vivadayata Lak Karana Welawedi me Warthawa Age Karamin E wagema Podu Vyapara Karaka Sabhave Karyabhare Age Karamin කරුණු ඉදිරිපත් කරා පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු වගේ බොහෝ දෙනෙක් වැඩි දෙනෙක් ඒ හැම දිනාටම මම ඉතාම ස්තුතිවන්ත වෙනවා මම හිතන්නේ මේක ඉතාම වැදගත් අවස්ථාවක් රටේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව මේ පාර්ලිමේන්තුවට තියෙන බලය අපි මොන ආකාරද ක්‍රියාවට නගන්න ඕන කියන කාරණේ පිළිබඳව හොඳ සාකච්ඡාවක් සංවාදයක් අපි තුල ඇති කරගන්න අපි කාටවත් පුජ්‍යලික දේශපාලනයක් තියෙනු ඒ වගේම අපි කාටවත් පක්ෂ දේශපාලනයක් තියෙනු අපි කවුරුත් මොකක් හරි පක්ෂයක මතවාදයක් නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ. හැබැයි මේ හැම පක්ෂයක් පිටිපස්සෙම අපේ රටේ භාණ්ඩාගාරයේට තමන් දුක් විඳලා වැඩ කරලා කම්කරුවෙක් හැටියට වෙන්න පුළුවන්, ගොවියෙක් හැටියට වෙන්න පුළුවන්, ඩීවරෙක් හැටියට වෙන්න පුළුවන් මොනියම්ම වෘත්තියක් කරලා. තමන් උපයන ආදායමෙන් වැටුපෙන් තමන්ගේ දරුවන්ට කන්න දෙන වගේම බදු මුදලක් ගෙවන ජනතාවක් ඉන්නවා. අපි නියෝජනය කරන්නේ අපි නියෝජනය කරන පක්ෂය විතරක් නෙමෙයි ඒ මුළු මහත් ජනතාව. ඔවුන් මේ රටේ ජනතාව 225 දෙනෙක් මෙතන දෙවල බලාපොරොත්තු වෙන්නේ තමන්ට තමන් උපයන මුදලට සාධාරණයක් ඉෂ්ට වෙයිද කියලා. ඒක නිසා තමයි මේ පාර්ලිමේන්තුව සතු බලය පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍ය බලය නියෝජනය කරනවා කියන එකෙන් තේරුම ඒ ජනතාව නියෝජනය කරනවා කියන එක. ඒ වගේ මේ ජනතාවගේ බදු මුදල් සාධාරණ විදියට රාජ්‍ය ව්‍යාපාර වලින් රාජ්‍ය ආයතන වලින් බණ්ඩාගාරෙන් පාවිච්චි කරනවාද කියන එක පිළිබඳව ඒ ජනතාවට සහතික වීම තමයි අපි කරන්නේ. මේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ මේ වාර්තාවේ මේ ආයතන 19 අගය කරලා ඒ ආයතන 19 ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ සෑහීමකටපත් වෙනවනම් ඒ ක්‍රියාකාරීත්වය අපි හරි ලෙස විශ්ලේෂණය කරලා විග්‍රහ කරලා මේ නිරීක්ෂණ ඉදිරිපත් කරලා තියනවා කියලා මේ ගරු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු සෑහීමකටපත් වෙනවනම් ඒකේ තේරුම තමයි නියෝජ්‍ය කතා නායකතුමනි ජනතාව වෙනුවෙන් අපි හරි පරීක්ෂණයක් කළා තියෙනවායි කියලා. මොකද අපි කවුරුත් අවසානයේදී අපි අපිට පරීක්ෂාවට ලක් වෙනවා. අපි අවපියව පරීක්ෂාවට ලක් වෙනවා. අපි හෘද සාක්ෂිය කියලා කියන්නේ තව කෙනෙකුට මගේ හෘද සාක්ෂිය රණුව කඩයුතු කරනවායි කියලා කියන එක නෙමෙයි. තමන්ගේ හෘද සාක්ෂියට තමන් අවංක වෙන එක. ඒක තමයි ඇත්තම දේ. විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ අද බොහෝ විවාදයට ලක් වෙන ආයතනයක් කාර්ක සභාවක් බවට පත් වෙලා තියෙන පොදු ව්‍යාපාර කාර්ක සභාව. මම මෙතෙන්දි කතා කරන්න යන්නේ නැහැ බැඳුම් කර ක්‍රියාවලිය පිළිබඳව. හැබැයි මේ අද මේ විවාද කරන මේ විවාදයට ලක් කරන පාර්ලිමේන්තුවේ අපි ඉදිරිපත් කරපු පළවෙනි කාර්ක සභාව වාර්තාවෙත් බැඳුම් කර පිළිබඳව තියෙනවා. මහ බැංකුව පිළිබඳව තියෙනවා. මහ බැංකුවේ බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව 70, 71, 72 පිටුවල තියෙනවා. ඒක නිසා මේ කාර්ක සභාව මේ වාර්තාව විවාද කරන මන්ත්‍රීවරුන්ට බැඳුම් කර ක්‍රියාවලිය ගැන කතා කරන අයිතියකුත් තියෙනවා. මම ඒක නිකුත් ඊට වඩා කියන්නේ නැහැ. මම එක දෙයක් කියන්න ඕන. අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමා ආද මේ මූලාශ්‍රයේ ඉන්නවා. හැබැයි මම ඔබතුමාට ගරු කරනවා. මම හිතන්නේ අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඔබතුමාට අවස්ථාව ලැබුණේ ඔබතුමා මම සභාපතිත්වයේ දරන පොදු ව්‍යාපාර කාර්ක සභාවට පැමිණිලා සභාපතිවරයෙක් හැටියට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයෙක් හැටියට ඔබතුමා පැමිණිලා මගේ මූලාසනයට ඔබතුමා ගරු කරලා ඔබතුමා කටයුතු කළා. ඔබතුමා කටයුතු කළා. මම ඒක විශේෂයෙන් මේ විවාදයේදී කතා කරන්නේ ඔබතුමා නායකත්වය දෙන සභාපතිත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳවත් මේ වාර්තාවේ තියෙනවා. ඔබතුමාට තිබුණ ඔබතුමාගේ නියෝජිතයෙක් කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තුවේ දෙවනියා හැටියට ඉන්න නිසා. නමුත් ඔබතුමා සභාපතිවරයෙක් හැටියට එතනදි කටයුතු කරා. ඒ ඔබතුමා ගරු කරන්නේ මට නෙමෙයි. ඔබතුමා ගරු කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවට. ඒ නිසා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ අපි කාගෙත් වගකීමේක. අපි 26 දෙනාගෙන. අපි 26 දෙනාගෙන. ඒ වගේම මම දන්නවා ශ්‍රී ලංකාවේ විගණකාධිපතිතුමා කියන්නේ සමහර අය කියන විදිහට බුදුහාමුදුරුව පොයින්ට් ඔෆ් ඕඩර් අපිට දානගමතුමා
ගරු සුනිල් අඳුනේතිමැතිතුමා මේ සභාව අවසන් වෙනකන් ඉන්නවද දන්න අපේ කතාවත් අහන්නකොට. ඔව්. එනවා ප්‍රශ්නයක් නේ.
හොඳයි.
සම්බන්ධ විවාදයක් නිසා මම සහභාගී වෙනවා. ගරු නියෝජක කතානායකතුමනි මේ වාර්තාවද මෙතනට මේ විදියට මේ තරම් ඉක්මනට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නව අවුරුද්දක් ඉවර වෙලා අවුරුදු දෙකක් ඉවර වෙලා හුඟක් වෙලා වාර්තා එන්නේ. මාස 3ක වාර්තාවක් මේ තරම් ඉක්මනට ආවේ ශ්‍රී ලංකාවේ විගණකාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයත් මේ වෙනුවෙන් දක්වන ලද මෙදිහත් වීම නිසා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් භාෂා පරිවර්තනාන්තේ අයපවා, හන්සාඩ් දෙපාර්තමේන්තුවේ අයපවා, අපේ කාර්ය මණ්ඩලයේ කාර්යාංශයේ අයපවා. ඉතාම සීමිත පිරිසක් විසින් දක්වන ලද මෙදිහත් වීම නිසා. මම දන්නවා විගණකාධිපතිතුමා කියන්නේ සමහර අය කියන විදිහට බුදුහාමුදුරුවෝ නෙමෙයි. සමහර අය අර්ථ දක්වන විදිහට විගණකාධිපතිතුමා කියන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි. ඒක ඇත්ත. හැබැයි විගණකාධිපතිතුමා කියන්නේ විගණකාධිපතිතුමා. අපි විගණකාධිපතිතුමා බුදුහාමුදුරුවෝ කරන්න ඕනෙත් නැහැ. විගණකාධිපතිතුමා හැබැයි ගාමිණී අබේසිංහ මට්ටමට දාන්න ඕනෙත් නැහැ. ගාමිණී අබේසිංහ සිරිපාල ගුණපාල මට්ටමට දාන්න ඕනේ නැහැ. මොකද අපිට අපේ රටේ විගණකාධිපතිවරු ගොඩක් නැහැ. අපිට විගණකාධිපතිවරු ඉන්නේ එක්කෙනයි. මැතිවරණ කොමසාරිස්තුරු ඉන්නේ එක්කෙනයි. ඔව් අපිට එයා අපේ දේශපාලන පක්ෂ සහකාර සමිති සමාජිකෙක් නෙමෙයි. එක විගණකාධිපතිවරයයි. දැන් මේ වාර්තාවේ තියෙන සමහර කරුණු පිළිබඳව අපිට විවාද කරන්න පුළුවන්. වාද විවාද කරන්න පුළුවන්, තර්ක විතර්ක කරන්න පුළුවන්. අපේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි විගණකාධිපතිතුමාගේ මතය එතුමා ඒ මතයට එළඹිලා තියෙන කරුණු කාරණා සියල්ල සලකා බැලලා තමයි ඒකට එළඹිලා තියෙන්නේ. දැන් මේ වාර්තාවේ තියෙන ආයතනයක් පිළිබඳව, ඒ ආයතනික යම් කාර්යභාරය පිළිබඳව, කාර්ය සාධනය පිළිබඳව, මූල ප්‍රගතිය පිළිබඳව විගණකාධිපතිතුමා ඉදිරිපත් කරන නිගමනය එතුමාගේ නිගමනය. අපි ඒකට එකඟ වෙන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් විගණකාධිපතිතුමාගේ නිගමනය මගේ දේශපාලන මතය අනුව, මගේ දේශපාලන පක්ෂයේ මතය අනුව එකඟ වෙන්නේ නැහැ. ඒක වෙනම කාරණාවක්. හැබැයි විගණකාධිපතිතුමාට අපිට කාටවත් කියන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව ඔබතුමාගේ මතය වෙනස් කරලා ලියා ගන්න කියලා. ඒක බරපතලයි. ඒක ඉතා බරපතලයි. ඉතින් මම මේ කාරණාව මතු කරේම මේ
පොයින්ට් ඔෆ් ඕඩර්
දේශපාලන මතය අනුව වෙනස් කරගන්න කියන්න බෑ. නමුත් විගණකාධිපතිතුමාගේ මතය ආර්ථික විද්‍යාවේ කරුණු අනුව, අංක ගණිතය අනුව, මතුවලා තියෙන සාක්ෂි අනුව, පස්සේ ආපු ලේඛන අනුව වැරදි බව පේනවා නම් එවිට ඒ මතයේ ඇති නිර්වදිතාවය පිළිබඳ ප්‍රශ්න කරන්න පුළුවන්ද බෑද?
ඒක ඔබතුමාගේ අදහස අනුව කියන්න. නමුත් මම කියන්නේ ඒක ප්‍රශ්න කිරීම ගන්න පුළුවන් මෙතන. ඒක ප්‍රශ්න කිරීම ගන්න පුළුවන් මේ වාර්තාවේ නෙමෙයි. ඒක ප්‍රශ්න ගන්න පුළුවන් විගණකාධිපතිතුමාගේ රිපෝට් එකේ නෙමෙයි. එහෙම නැත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ විගණකාධිපතිතුමා දෙන රිපෝට් එක අපි කවුරු හරි ගිහිල්ලා ගොත්තු මේ විගණකාධිපතිතුමා ඕක වෙනස් කරලා ලියලෙවන්න කියලා. ඒක සාධාරණයි. ඒක සාකච්ඡා කරන්න පුළුවන් තැන තමයි පාර්ලිමේන්තුව. ඒක මෙතන කතා කරන්න පුළුවන්. මම අද මෙතන කතා කරනවා. මම ඒක මෙතන කතා කරනවා. ඒක ඉතා පැහැදිලිව ඕන මන්ත්‍රීවරයෙකුට පුළුවන් කියන්න. විගණකාධිපතිතුමා ඉදිරිපත් කළ තියෙන මේ මතය සාක්ෂි මදි. මේක මීට වඩා පුළුල් වෙන්න ඕන, පහළ වෙන්න ඕන. ඒ නමුත් ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න අභියෝග කරන්න බෑ. ඒක වෙනස් කරලා ලියා ගන්න කියන්න බෑ. කවුරු හරි එහෙම කියනවා නම් ඒක මේ රටේ මූල්‍ය පාලනය අහෝසි කර ගැනීම. ඒක මේ රටේ මූල්‍ය පාලනය විතරයි, මූල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය මිල දැමීම. ප්‍රජාතන්ත්‍රවාදී හැම එකටම කතා කරනවානේ අපි. ආර්ථිකයේ තියෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි විනිවිදභාවයේ හැමෝටම කතා කරනවානේ. එන එක හරියට ක්‍රියාත්මක ගන්න දැනගෙන තියෙන්න ඕනේ. යහපාලනේ අකුරු පහක්නේ. ඒකේ තේරුම දැනගෙන ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක නිසා ඉතාල පැහැදිලිව අපි කියන්නේ මෙතනට වැටෙන්න එපා කවුරුවක්වත්. පළවෙනි මට කියන්න තියෙන එක විගණකාධිපතිතුමා ඒ කියන විදිහට බුදුහාමුදුරු නෙමෙයි. ඒ කියන විදිහටම දෙවියන් වහන්සේ නෙමෙයි. හැබැයි ඒ කියන විදිහටම විගණකාධිපති මට්ටමේ තියමු. මම ඒක නිසා අද මේ මෙතන ඉන්න සියලුම විගණක නිලධාරීන්ට මොකද පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කෝප්කාරක සභාවක් රැස් වෙන කලින් හැම දවසකම ඒ ආයතනයේ බාරව ඉන්න විගණන නිලධාරී ඇවිල්ලා විගණන නිලධාරීවරුන් ඇවිල්ලා අපිත් එක්ක නිදහස් සාකච්ඡාවක් කරනවා. මේ ආයතන 19ම කැඳවන්න කලින් දවසේ ඒ ආයතනයේ ඉන්න විගණන නිලධාරීතුමා ඇවිල්ලා අපිත් එක්ක නිදහස් සාකච්ඡාවක් කරනවා. විවෘතව මොකක්ද ඇත්තටම මේ ආයතනේ වෙලා තියෙන්නේ කියලා. විදුලි බල මණ්ඩලේ නම් විදුලි බල මණ්ඩලය ඇතුලේ ඉන්න ඇතුලේ ඉන්න විගණක පාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුව ඉන්න නෙමෙයි විගණක අධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරී සහකාර නිලධාරී අධිකාරී නෙමෙයි මම මේ කියන්නේ විගණන නිලධාරීවරයා අපිත් එක්ක කතා කරලා අවංකව කියලා තියෙනවා මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා ඒවා මත පදනම් ගල මේ වார்த்தාව හදලා තියෙන්නේ ඒක නිසා මේක ඒ නිසා තමයි අපිට නිදහසේ අපි හැමෝම මන්ත්‍රීවරු කාර්ක සභිකයෝ මේ කරුණු කාරණා පොදුවේ පිළිගත්ත කාරණා මේ මේ පිළිබඳ මං හිතන්නේ කාර්ක සභාවේ විවාද තිබිලා නැහැ විශේෂයෙන්ම අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා විදුලි බල මණ්ඩලයේ බාරව ඉන්න අමාත්‍යතුමා හැටියට එතුමා වුණත් පිළිගන්න මේ විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයෙන් තියෙන කරුණු ඒ වගේම අපි ප්‍රතිපත්තියක් හදාගත්තා විශේෂ බාර ඇමතිවරයා අදාළ කාර්ක සභාවේ විශේෂ සාකච්ඡා කරන දවසට සහභාගී නොවුමු කියලා මට සිද්ධ වුණා රාජශ්‍රී ජයසේකර අමාත්‍යතුමාට ක්‍රිකට් ආයතනයේ කතා කරන වෙලාවේදී කාර්මික ඉල්ලීමක් ගන්න එළියට යන්න කියලා එතුමා බොහොම නිහතමානී වේකට අහුම්කන් දුන්න අපේ ප්‍රතිපත්තිය රැක්කා ස්තුතිවන්ත වෙන්න ඕන ප්‍රතිපත්තිය රැක්කා ඒක ඒ නිසා තමයි අද මේ පොදු ව්‍යාපාර කාර්ක සභාවට රට ඇතුළේ මේ තරම් හැඟීමක් විශ්වාසයක් ගොඩනගලා තියෙන්නේ ඒක පළදු කරන්න එපා කවුරුවක්වත් මම අද මෙතන සභාපති ධුරේ ඉන්න පුළුවන් හෙට මම මෙතනින් බහලා යන්න පුළුවන් නැත්තම් වෙන කෙනෙක් ඉන්න පුළුවන් හැබැයි අපි මේ කාර්ක සභාවට ලබා දුන්නු ගුණාත්මක භාවය මේ කාර්ක සභාව පිළිබඳ රටේ ජනතාවගේ ඇති කරපු විශ්වාසනීය භාවය ඒක නිසා මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුවට ඇතිවෙච්ච වටිනාකම නැති කරන්න එපා නැති කරන්න එපා මම බොහොම කාරුණිකව හැමදෙනාගේම ඉල්ල හිටිනවා ඒක බොහොම බගෑපත් ඉල්ලීමක් හැටියට ඕන නම් තේරුම් ගන්න මේ පාර්ලිමේන්තුවට මේ ලැබිච්ච වටිනාකම සාමාන්‍ය ජනතාවගේ කරු සභාපති නියෝජක කතානායකතුමනි පාර්ලිමේන්තු සේවකයෙක්ම කියපු දේ මම කියන්න පාර්ලිමේන්තු සේවකයෙක් දවසක් නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමයි මමයි කැන්ටින් එකේ කකා ඉන්නකොට කොලයක් ගෙනල්ලා දුන්නා මන්ත්‍රීතුමා අපේ ඉස්කෝලේ බිල්ඩින් එකක් හදනවා ව්‍යාපාරිකයෙක් ඒකින්ද මේක ගැන මොකක්වත් කරන්න බැරිද මේ අපේ ඉස්කෝලේ ඉඩම අල්ලගෙන මේ ව්‍යාපාරිකයා මේක කරන්න කියලා මං කිව්වා මේක පාසලක් නම් අපේ කාර්ක සභාවට මුකුත් කරන්න බෑ මේක එහෙමනම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අයිති වෙන්නේ ගිනුම් කාර්ක සභාවට ගෙනියන්න වෙනවා කියලා එතකොට කිව්වා නෑ මේ ගමේ මිනිස්සෙක් මේ ලියුම දුන්නේ පොදු ව්‍යාපාර නිසා කියලා. ඒකේ තේරුම සරල තේරුම ඒ අය හිතන මේ ව්‍යාපාර කියන වචනේ තියෙනකොට අනවසරෙන් ගමේ ඉඩම අල්ලගන්න ව්‍යාපාරිකයා ගැනත් මේකේ කතා කරන්න පුළුවන් කියලා. ඔබතුමා විශ්වාස කරන්න කෝප් කමිටුවට ලේකම් මණ්ඩලය දන්නවා. ආයතනය ගේනකොට දැන් මහජන පෙස්සම් එනවා. මහජන ලියවිලි එනවා. ඒවා අපි සාකච්ඡා කරනවා. ඕනම ආයතනයක් සම්බන්ධයෙන් පැමිණිලි 10ක් 15ක් දවසකට තියෙනවා. ඇයි ජනතාව විශ්වාස කරනවා දැන් මේ ආයතනය අපි ගැන කතා කරනවා කියලා. මූල්‍ය වටිනාකම් විතරක් නෙමෙයි. මම කියන්නම් මේ අද මේ වார்த்தාවේ ආයතන පහක් එකතු කරලා මම ගණන් හදුවා. විදුලි බල මණ්ඩලය. තෙල් සංස්ථාවේ හෙජින් ගන්දුනේ කෝටි 10200යි. රක්නාලංකා ආයතනය. ශ්‍රී ලංකා මහ බැංකුව. මේ වார்த்தාවේ පිටිපස්ස පිටුව තියෙනවා. 2014 අපි සමාලෝචනය කරන අවුරුද්දේ මිලියන 31000යි පාඩුව බිලියන 31යි පොලි පාඩුව බිලියන 17යි ඊළඟට ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඖෂධ නීතික සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊළඟට තව එක ආයතනයක් තියෙනවා මොකද්ද JDB ජනවසම ඒක ඒ අවුරුද්දේ පාඩුව අලාභය මිලියන 1127යි මේ එකතුව ගත්තොත් මේ ආයතන ප්‍රමාණය විදුලි බල මණ්ඩලයේ තෙල් සංස්ථාව රක්නාලංකා ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව ඖෂධ නීතික සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජනවසම එකතුව ගරු සභාපතිතුමනි මිලියන 333054ක් ඒ කියන්නේ මූල්‍යමය වශයෙන් මේ ආයතන ලැබලා තියෙන අලාභය අවාසිය නැත්නම් ඒක විගණකාධිපතිතුමාගේ වචන වලින්ම කිව්වොත් එම ඒ කියන්නේ මූල්‍ය බලපෑම පාඩුව කෝටි 33000ක් කෝටි 33000ක් මිලියන 333054යි කෝටි 33305යි මේ ආයතන 10ක් විතර මේ රටේ ජනතාවගේ සල්ලි මේ එකින් එකින් එක අපි කතා කරන්නේ ඒවා ලංකා බැංකුව තමයි අපි පළවෙනිම ගෙන්නුව ආයතනේ ජනවාරි මාසෙ 26 වෙනිදා මම සභාපතිවරයා හැටියට මුල්ම දවසේ ගෙන්නපු ආයතනේ මේ වார்த்தාවේ තියෙන පළවෙනි ආයතනේ හැටියට ආයතනයේ නැවක් සමාගමකට ඇති නැවකට ලංකා බැංකුව ඇපයක් තිබ්බා නැවක් ඇපේට තියලා ණයක් දුන්නා නැව නැති වුණා කියලා කිව්වා. ණය කපා හැරියා. ලංකා බැංකුවට පාඩුව මිලියන 108යි. නැව නැවක් අතුරුදහන් වුණා. අපි ඇහුවා රක්ෂණ රක්ෂණ අපකරයක් බැලුවේ නැද්ද කියලා. රක්ෂණ අපකරේ බලලා නැහැ. නැව නැහැ. ණය කපා හැරියා. මේක තමයි පටන් ගත්ත තැන. එතන සිට ඛනිජ තෙල් සංස්ථාවේ හෙජින් ගනුදෙනුව මේ ආණ්ඩුව ඇවිල්ලා අධ්‍යක්ෂක මණ්ඩලය අපි ඇහුවා අලුත් අධ්‍යක්ෂක මණ්ඩලය යහපාලනේ ඕගොල්ලෝ මාස 7ක් වෙනපත් වෙලා අධ්‍යක්ෂක මණ්ඩලය තුල සාකච්ඡා කරාද මේ අප්‍රකට කුප්‍රකට හෙජින් ගනුදෙනුව ගැන කියලා එක වතාවක් සාකච්ඡා කළා නැහැ පාඩුව කීයද මේ වார்த்தාවේ තියෙනවා අඳු ශානායක මන්තුමා මතු කරන සමන් නැවත කියන්නේ හෙජින් ගන්දෙනු මත රට විසින් දැරූ සමස්ත පාඩුව මිලියන 10000 මිලියන 10000 200යි මෙරට ජනතාවගේ සල්ලි රක්නාලංකා සමාගම ගැන මේ මේ මේකේ තියෙනවා මහා වාද විවාද ගොඩාක් කළා තර්ක විතර්ක කළා කෙස් පැලන තර්ක ගෙනාවා 31 වෙනි පිටුවේ මොකද්ද තියෙන්නේ ඔබතුමාලා බලන්න හොඳින් විගණකාධිපතිතුමාට ඕන් තරම් අභියෝග කරන්න පුළුවන් හැබැයි මේ පරම සත්‍ය ලැබියු කරන්න බෑ. මොකද්ද තියෙන්නේ? 32 වෙනි පිටුවේ. බාහිර පාර්ශ්වයන් සමග ඇති කරගත් ජීවුම් වල නීත්‍යානුකූලභාවය. ඔබතුමා ඒ වෙලාවේ සමාජික හැටියට කටයුතු කරමින් ඉතා හොඳ කාර්යභාරයක් ඉෂ්ට කළා. නීතිඥවරයෙක් හැටියට අජිත් පෙරමන්තුමා මම ඒක අගය කරනවා මේක ඔබතුමා අද කොතන මොන තත්ත්වෙ හිටියත්. මොකද හේතුව මේකේ ජීවුම් වල කිසිම නීත්‍යානුකූලභාවයක් නැහැ. ඉහතකි ගිවිසුම් හයම ඒකාබද්ධ කර 2014 1/27 දින අවන්ගාඩ් මෙරිටයිම් සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇති අතර එම ගිවිසුමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ කාර්ක ස්වභාවය අවධානය යොමු වී ඒ එම ගිවිසුම නීතිඥවරයෙක් විසින් සහතික කර හෝ ලියාපදිංචි කර නොමැති බවද අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා නොමැති බවද නිරීක්ෂණය විය වාර්ෂික වාර්තා මහසභා රැස්වීම වාර්තා අධ්‍යක්ෂකවරුන්ගේ වෙනස්වම් අස්වීම් ලිපි පත්වීම් ලිපි නොමැති අතර මොකද්ද මුකුත් නැහැ වාර්ෂික වාර්තා මහසභා රැස්වීම වාර්තා අධ්‍යක්ෂකවරුන්ගේ වෙනස්කම් අස්වීම් ලිපි පත්වීම් ලිපි නොමැති අතර මේ සඳහා මුද්දර ගාස්තුද ගෙවා නැත මේ කිවිසුම් නීති විරෝධීව පිළිගත නොහැකි කිවිසුම් වන බව කාර්ක සභාව ඒකමතිකව තීරණය කරන ලදී මේ කිවිසුම් ආරක්ෂක අමාත්‍යාංශය බහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී නැමැත ඉතින් කොහොමද අස්සම් කළ තියෙන්නේ
විනාඩි 3ක්
මම අවසන් කොහොමද අස්සම් කළ තියෙන්නේ මේ මේ වෙන් රට වෙච්ච පාඩුව ඊළඟට විදුලි බල මණ්ඩලයේ පැටව් ගැහුව සමාගම් අදරත් පැටව් ගහන සමාගම් අපි මේකෙදි සාකච්ඡා කළා විදුලි බල මණ්ඩලය ඇතුලේ කොයි විදිහටද මහ ජනතාවගේ මුදල් ගා යන්නේ පෞද්ගලික සමාගම් වලට කියලා ඒකට ගත්ත ක්‍රියාමාර්ග නැහැ මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා විශේෂයෙන් ඉගෙන ගන්න ළමයින්ගෙන් ඉල්ලා හිටිනවා ඉගෙන ගන්න ළමයින්ගෙන් ඉල්ලා හිටිනවා මේ වார்த்தාව දැන් පෞද්ගලික දෙයක් නෙමෙයි අපි කාගේවත් මේක මේ රටේ ජනතාවගේ හොඳට අධ්‍යයනය කරන්න මං එක දෙයක් කියනවා ගරු නියෝජක කතානායකතුමනි අපි දන්නවා දැන් 30 අවුරුදු යුද්ධයක් අපේ රටේ තිබ්බනේ 30 අවුරුදු යුද්ධයකදී සතුරා අපිට පේනවා සතුරා අපිට මූණට මූණ ඉන්නේ එතකොට සතුරාව හමුදාවේ සබලට හරි අනිත් පැත්තෙන් සටන් කරන කෙනාට හරි ඉලක්ක කරලා වෙඩි තියාගන්න පුළුවන් හැබැයි මේ මූල්‍ය අපරාධ කරන සතුරන් ඉන්නව නේද මේ මූල්‍ය අපරාධ කරන සතුරන් එහෙම ඉලක්ක අල්ලගන්න බෑ මොකද ඒ අය කලින් සලසුම් කරනවා අපරාධය කලින් ලියකියවිලි හදා ගන්නවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා සූදානම් වෙනවා සූදානම් වෙලා තමයි මේ මූල්‍ය අපරාධ කළ තියෙන්නේ කරන්නේ ඒක තමයි ඇත්ත දේ ඉතින් එතෙන්දි ඒක හොයා ගන්න ඒක හෙල්දරව් කර ගන්න මේ කාරක ස්වභාවේ වාඩි වෙන අපි 26 දෙනාට විතරක් බෑ අපි 26 දෙනා ඇවිල්ලා ලියකියවිලි ටික අරගෙන මේක කියෙව්වයි කියලා ඒ මූල්‍ය අපරාධ කරුවන් හොයා ගන්න බෑ ඔවුන් හොයා ගන්න අපිට තියෙන ආම්පන්නේ මෙවලම තමයි විගණකාධිපතිතුමා විගණකාධිපති දෙපාර්තමේන්තුව මම ඒක නිසා ඒ දේ කියන්නේ විශේෂයෙන්ම මෙන්න මේ ක්‍රියාවලියේදී අද හැල්ලුවට ලක් කරන ආයතනයක් වෙලා තියෙනවා මේ රටේ විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුව මම ඒක කියන්න හොඳම උදාහරණ නිදසුන තමයි මේ වார்த்தාවේ අද විවාද කරන වார்த்தාවේ හෙට මහ බැංකුව ගැන තව කතා කරන්න අපිට දේවල් තියෙනවා 70 වෙනි සහ 71 වෙනි පිටුව මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා 2000 බැඳුම් කර සම්බන්ධයෙන් 2016 ජුනි 3 වන දිනදී විගණකාධිපති අමතන ලද නියෝජ්‍ය මහා බැංකුව අධිපති පී සමරසිරි මහතා විසින් අත්සන් කරන ලද ලිපිය මගින්ද බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහසුකම් සලසා ඇති හේයින් අවශ්‍ය නිශ්චිත දත්තයන් එහි පොත්පත් පරීක්ෂා කිරීමෙන් ලබාගත හැකි බව දන්වා ඇත. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අප විසින් ඉල්ලා සිටින ලද තොරතුරු ලබා දීම ඍජුවම ප්‍රතික්ෂේප කර නොතිබුණද පහත සඳහන් කරුණු මත උක්ත වාර්තාව පිළියල කිරීමට නොහැකි විය හැකි බව පිළියල කිරීම ප්‍රමාද විය හැකි බව විගණකාධිපති විසින් 2016 6 8 දිනැති ලිපිය මගින් පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති වෙත දන්වා ඇත. මොනවද කරුණු? ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුත්ව සම්බන්ධයෙන් ඉතා විශාල ගනුදෙනු සංඛ්‍යාවක් සහ දත්ත සංඛ්‍යාවක් පරිගණක ජාලය තුල පවතින බැවින් විගණකාධිපතිගේ නිලධාරීන්ට අදාළ නිශ්චිත දත්ත ලබා ගැනීමට එකී සියලුම දත්තයන් පරීක්ෂා කිරීමට සිදුවන බැවින් සහ ඒ සඳහා විශ්‍යානුබද්ධ විශේෂඥ දැනුමක් අවශ්‍ය වන බැවිනුත් ෂණිකව අදාළ තොරතුරු උපුටා ගැනීම ප්‍රායෝගිකව පහසුයි. එයයි කියන්නේ තොරතුරු තියෙනවා පරිගණකවල ඇවිල්ලා ගන්න කියලා.
අවසන් කරන්න
මම මිනිත්තු දෙකක් දෙන්න මට මේ වැදගත් කාරණා කියන්න ඕන නිසා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුතුව පිළිබඳ ඉල්ලා සිටින ලද නිශ්චිත දත්තයන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් මීට පෙර ඉල්ලා සිටින අවස්ථාවලදී එකී තොරතුරු ඉතා සුළු කාලයක් තුළ ලබා දී තිබියදී මෙවර ඔවුන්ගේ පොත්පත් පරීක්ෂා කර බලා තොරතුරු උපුටා ගන්නා ලෙස දැනුම් දීම ප්‍රශ්නකාරීය. මම නෙමෙයි කියන්නේ විගණක අධිපතිතුමා. ඊළඟට කියනවා මහා බැංකුව විසින් මෙවර යෝජනා කර ඇති ක්‍රමවේදය අනුගමනය කර විශාල කාලයක්ද වැය කර අදාළ තොරතුරු විගණක අධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවද ඒවායේ නිවැරදිභාවය පිළිබඳව නැවතත් මහා බැංකුව වෙතින් සනාථ කරගත යුතු වීම හේතුවෙන් එකවර මහා බැංකුව විසින් විගණක අධිපතිට අවශ්‍ය නිශ්චිත තොරතුරු සැපයීම වඩාත් කාර්යක්ෂම හා නිවැරදිව උක්ත වාර්තාව පිළියල කිරීමට හේතු වන බව අවබෝධ වේ. තවද විගණකන් කඩයුතු සඳහා සුදුසු පරිදි සකසන ලද නිශ්චිත තොරතුරු විගණකාධිපති වෙත ලබා නොදීම මගින් විගණකාධිපතිගේ ව්‍යවස්ථාපිත කඩයුතු ඉටු කිරීම ප්‍රමාද වන අයුරින් වෙහෙසකර ක්‍රියාවලියකට විගණකාධිපතිගේ කාර්ය මණ්ඩලය පත් කිරීමට උත්සාහ කරමින් විගණකාධිපතිගේ විෂය පතේ සීමා කිරීමට පසුබිම සැකසීම ඉතාම නිවැරදි. මේක තමයි සිද්ධ වෙච්ච පරමත්ත. ඊළඟට කියනවා ඉහත කරුණු සැලකිල්ලටගෙන ඒ පිළිබඳ කරුණු විමසීම සඳහා 2016 6 8 වන දින මහ බැංකුවේ අධිපති ඇතුළු සියලු වගකීතු නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිම කාරක සභාවට කැඳවන ලදී. එහිදී සාක්ෂි දෙමින් මහ බැංකුවේ මගින් සංවේදී තොරතුරු ලබා නොදීමටත් එවන් තොරතුරු මහ බැංකුවට පැමිණ ලබා ගැනීමේ එකඟතාවයක් වසර ගණනාවක් සිට මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව අතර පැවති බැවින් ආදී වශයෙන් කියන මේක තියෙන මේක මොකද්ද මේ කියන්නේ? මම කියන්නේ මේකයි. අපි අපේ මේ මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු බලය අතාර ගැනීමක් කරන්න එපා. මේක මේ විවාද කරන මාතෘකා වාර්තා විතරක් නෙමෙයි, අපි මේ රටේ ජනතාවට අවසාන වශයෙන් වාක්‍ය යුතුයි. ඒක තමයි හෘද සාක්ෂිය කියන්නේ. හෘද සාක්ෂියේ මැනෙන්නේ මුදල් සහ හැඟීම් අතරනම් අපි අහනවා විශේෂයෙන්ම ඔබ හැමදෙනාගේ මේ පාර්ලිමේන්තුවෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අන්නේ දේ ඉෂ්ට කිරීම සඳහා කටයුතු කරන්න ඔබ හැමදෙනාමට. ඒ වෙනුවෙන් අද මේ වාර්තා විවාද කරපු, විවාදයේදී කරුණු ඉදිරිපත් කරපු, විවාදයේදී තර්ක විතර්ක ඉදිරිපත් කරපු හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ නොවන, දෙවියන් වහන්සේ නොවන විගණකාධිපතිතුමාට, විගණකාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයට මම කුතවේදීව ස්තුතිවන්ත වෙනවා. නියෝජ්‍ය කතානායකතුමාටත් මට වැඩිපුර වෙලාවක් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා. ස්තුති.
ගරු එම් තිලකරාජා මන්ත්‍රීතුමා, you have 6.5 minutes.
சபைக்கு தலைமை தாங்கும் பிரதிசபா நாயகர் அவர்களே, மிக முக்கியமான சபை ஒத்திவைப்பு வேளை பிரேரணை ஒன்றில் உரையாற்றுவதற்கு எனக்கு வாய்ப்பளித்தமைக்காக முதலில் நன்றி தெரிவித்துக் கொள்கிறேன். இன்று விவாதத்துக்கு எடுத்துக் கொள்ளப்பட்டுள்ள பொது முயற்சிகள் பற்றிய நிலையியற் குழுவான கோப் குழு பற்றிய அறிக்கை, இதற்கு முன்னதாக சமர்ப்பிக்கப்பட்ட அறிக்கை தொடர்பில் பல்வேறு வாத விவாதங்கள் இன்று சபையில் நடைபெற்றுக் கொண்டிருக்கின்றன. எனக்கு முன்பு உரையாற்றிய இந்த கோப் குழுவின் தலைவரும் பாராளுமன்ற உறுப்பினருமான சுனில் ஹந்தன்நெத்தி அவர்களும், நானும், எனக்கு பின்னால் இங்கே அமர்ந்திருக்கக்கூடிய பாராளுமன்ற உறுப்பினர் நண்பர் ஆசு மாரசிங்க உள்ளிட்டோர் சமகாலத்தில் பல்கலைக்கழகத்திலே கல்வி கற்றவர்கள். அந்த காலத்தில் பல்கலைக்கழகத்தில் கல்வி கற்றவர்கள் மாத்திரமல்ல, நாங்கள் எல்லாம் வெவ்வேறு மாணவர் இயக்கங்களிலே அரசியல் மாணவர் அரசியல் செயற்பாடுகளில் ஈடுபட்டவர்கள். இன்று நாங்கள் இந்த சபையிலே உள்ளே பல்வேறு இந்த பொது முயற்சிகள் பற்றிய, அரச பொது முயற்சிகள் பற்றிய விடயங்களை விவாதித்துக் கொண்டிருக்கும் சந்தர்ப்பத்திலே, சபைக்கு வெளியே இந்த நாட்டிலே பல்கலைக்கழக மாணவர்கள் ஒரு குரலாக ஒன்று சேர்ந்து நேற்று முன்தினம் கடந்த வாரங்களில் இடம்பெற்ற அந்த பல்கலைக்கழக மாணவர்களின் இறப்பு தொடர்பாக ஒன்று சேர்ந்த குரலிலே அவர்கள் தமது அஞ்சலியை செலுத்துவதோடு நீதியான விசாரணையும் கோரியிருக்கிறார்கள். அந்த வகையில் இந்த சந்தர்ப்பத்தில் அந்த மாணவர்களுக்கு எனது அஞ்சலியை செலுத்திக் கொள்வதோடு அந்த மாணவர்களுக்கு அளிக்கப்பட்ட அநீதி தொடர்பாக நீதியான விசாரணை வேண்டும் என்பதையும் இந்த சபையிலே பதிவு செய்ய நினைக்கின்றேன். அதேபோல இன்று விவாதத்துக்கு எடுத்துக் கொள்ளப்பட்டிருக்கின்ற இந்த கோப் குழுவின் செயற்பாடுகள் அதன் ஒற்றியதான அறிக்கையில் சம்பந்தமான இந்த விவாதத்தில் இதற்கு முன்பதாக பேசிய குழுவின் தலைவர் அவர்கள் ஞாபகமூட்டிய சில விடயங்கள் எனக்கும் சில விடயங்களை ஞாபகமூட்டியது. நாங்கள் பாராளுமன்ற உறுப்பினர்கள் என்ற வகையிலே பல்வேறு குழுக்களிலே அங்கம் வகிக்கின்றோம். பல்வேறு நிலையற்குழு கூட்டங்கள் இந்த பாராளுமன்றத்திலே சபை அமர்வு நாட்களிலும் சபை அமர்வு இல்லாத நாட்களிலும் நடைபெறுகின்றன. இருந்தபோதும் கூட நாங்கள் வெவ்வேறு குழுக்கள் நிலையற்குழுக்கள் இருந்தபோதும் வெவ்வேறு துறைசார் மேற்பார்வை குழுக்கள் இருந்தபோதும் கூட இந்த கோப் குழு கூடுகின்ற நாளில் மாத்திரம் அவை கூடுவதாகவும் செய்திகளில் ஊடகங்களிலே வெளியாகிறது. கூடி முடிந்த பின்னரும் இப்பொழுதுதான் கோப்குழு கூட்டம் நிறைவு பெற்றதாக செய்திகளில் வருகின்றன. அந்த அளவுக்கு இந்த கோப் குழு எனப்படுகின்ற நிலையற்குழு மிகவும் பிரபலமான ஒரு குழுவாக பாராளுமன்றத்தில் அடையாளம் காணப்படுகிறது. எங்களை எல்லாம் வாக்களித்த மக்கள் ஊருக்கு செல்லும் போது தொகுதிக்கு செல்லும் போது கேட்கிறார்கள், நீங்கள் எல்லாம் இத்தகைய குழுக்களில் இல்லையா? அப்ப நாங்கள் சொல்லுகிறோம், நானும் குழுக்களில் இருக்கிறேன். பப்ளிக் ஃபைனான்ஸ் பொது நிதி சம்பந்தமான நிதியியல் சம்பந்தமான குழுவிலும் நானும் அங்கத்தினராக இருக்கிறேன். அதேபோல பெட்டிஷன் கமிட்டி பொதுமக்களின் பிரச்சனைகளை ஆராயும் குழுக்களில் அங்கத்தவராக இருக்கிறேன். நிலையில் குழு என்ற வகையிலே அரசியலமைப்பு சார்பாக நியமிக்கப்பட்ட உபகுழுவிலும் அங்கத்தவராக இருந்து செயற்பட்டிருக்கிறேன். அதேபோல மேற்பார்வை குழு என்கின்ற வகையிலே வீடமைப்பு சுகாதாரம் சமூக நலனோன்பு விடயங்கள் சட்ட விவகாரம் ஊடகம் தொடர்பான குழுக்களில் அங்கம் வகிக்கின்றேன். இந்த குழுக்கள் எல்லாம் ஒன்று சேர்ந்து விவாதிக்கின்ற பொழுது வெளிவராத ஆர்வம் இந்த கோப்புழுவின் போது வருகிறது. தலைவர் குழுவின் தலைவர் ஹந்துநெத்தி அவர்கள் பாராளுமன்ற உறுப்பினர் ஒரு விடயத்தை ஞாபகப்படுத்தினார். பாடசாலை ஒன்றிற்குள் கட்டடம் அமைப்பு தொடர்பாக இந்த பாராளுமன்ற ஊழியர் ஒருவர் எழுப்பிய கேள்வி. இதே போல ஒரு விடயத்தை நான் இந்த சம்பவத்தில் ஞாபகப்படுத்த விரும்புகின்றேன். நாங்கள் தொகுதிக்கு செல்கின்ற பொழுது குறிப்பாக நான் பெருமையோடு சொல்லுவேன், நான் ஒரு தோட்ட தொழிலாளியின் மகன். எங்களை காணுகின்ற தொழிலாளிகள் கேட்கிறார்கள், தங்களுக்கு செலுத்தப்படாத ஊழியர் சேவலாப நிதி கோடிக்கணக்காக இருக்கிறதே, இதை கேட்பதற்கு இந்த பாராளுமன்றத்தில் ஒரு குழு இல்லையா என கேட்கின்ற பொழுது நாங்கள் அவர்களுக்கு பதிலளிக்க வேண்டியவர்களாக இருக்கிறோம். பிரதி சபாநாயகர் அவர்களே, இந்த அரச பொது முயற்சிகள் பற்றிய இந்த கோப் குழு அறிக்கையிலே குழுவின் தலைவர் சொன்னது போல JEDB எனப்படுகின்ற ஜனதா எஸ்டேட் டெவலப்மெண்ட் போர்டு, SPC எனப்படுகின்ற ஸ்டேட் பிளான்டேஷன் கோபரேஷன், இந்த அரச நிறுவனங்களுக்கு இயங்குகின்ற நிறுவனங்களில் பல கோடிக்கணக்கான நிதி, தொழிலாளர்களின் நிதி, ஊழியர் சேமலாப நிதி, ஊழியர் நம்பிக்கை நிதி செலுத்தப்படாமல் இருக்கிறது. ஓரிரு ஆண்டுகளாக இல்ல, பல ஆண்டுகளாக, ஓரிரு ரூபாய்கள் அல்ல, பல ரூபாய்களாக. ஆனால் இந்த கோப் குழு என்ற உடன், இந்த கோப் குழு என்பதே மத்திய வங்கி முறிவிற்பனை தொடர்பாக ஆராயும் குழு என்பதாக மாத்திரமே அர்த்தப்படுத்தப்பட்டிருக்கிறது. எனவே நான் அதை பற்றி இங்கு பேசுவதாக இல்லை. அதை பற்றிய பரவலாக பேசப்படுகிறது. கோப் குழுவின் அர்த்தமே இன்று மாற்றப்பட்டதாக இருக்கிறது. அது பேசப்பட வேண்டிய விடயம்தான். ஆனால் லட்சக்கணக்கான தொழிலாளர்களின் இந்த நிதி உரிய முறையில் செலுத்தப்படாது தொடர்பாக இந்த அறிக்கையிலே தெரிவிக்கப்பட்டிருக்கிறது. நான் வினயமாக வேண்டிக் கொள்கிறேன், இந்த குழுவின் தலைவர் என்கின்ற வகையிலே பாராளுமன்ற உறுப்பினர் சுனில் ஹந்துநெத்தி அவர்கள் இந்த விடயங்களையும் அதில் குறிப்பிடப்பட்டிருக்கின்ற அந்த விடயங்களையும் முன்னெடுத்து சென்று எதிர்வரும் காலங்களில் அதனை முறையாக செலுத்துவதற்கான பொறிமுறையையும் இந்த பாராளுமன்றத்தில் சமர்ப்பிக்க வேண்டும். கடந்த காலங்களிலே ஆட்சி செய்தவர்கள் அங்கே தோட்டங்களில் மரங்களை வெட்டி இயற்கையை அழித்து அந்த மரங்களை வெட்டி வருகின்ற வருமானங்களின் ஊடாக EPF பணத்தை செலுத்துவதற்கும் ETF பணத்தை செலுத்துவதற்கும் அமைச்சரவையிலே முடிவெடுத்திருந்தார்கள். அது எந்த அளவுக்கு பொருத்தமற்ற முறை என்பதை பிரதி சபாநாயகர் நீங்கள் அறிவீர்கள். நீங்கள் நிலையான அபிவிருத்தி சஸ்டைனபிள் டெவலப்மெண்ட் சம்பந்தமாக நன்கு ஆர்வம் உள்ளவராக எங்களுக்கு அது தொடர்பான பயிற்சிகளையும் வழங்கிய அனுபவம் உங்களுக்கு இருக்கிறது. எனவே இந்த ஒரு சந்தர்ப்பத்தில் நாங்கள் அத்தகைய ஒரு அனுமதி அனுமதிக்க முடியாது. கடந்த 100 நாள் ஆட்சி காலத்திலே பெருந்தோட்ட கைத்தொழில் அமைச்சராக இருந்த லக்ஷ்மண் கிரியல் அவர்கள் இதற்கு பதிலாக நிதியமைச்சிடம் உரிய தொகையினை தமது அனுமதி பத்திரத்தின் ஊடாக கோரி ரப்பர் ஆராய்ச்சி நிறுவனத்தில் செலுத்தப்படாதிருந்த 10 வருடங்களாக செலுத்தப்படாமல் இருந்த EPF தொகைகளை பெற்றுக் கொள்வதற்கு திரைசேரியிலிருந்து பணத்தை பெற்றுக் கொண்டுள்ளார். அத்தகைய ஒரு முறையினை பயன்படுத்தி இவ்வாறு அரச நிறுவனங்களுக்கு கீழ் இயங்கும் பெருந்தோட்டங்களில் செலுத்தப்படாமல் இருக்கும் கோடிக்கணக்கான இந்த ஊழியர் சேமலாப நிதியை தொடர்பாகவும் இந்த குழுவிலே அறிக்கை சமர்ப்பிக்கப்பட்டிருக்கிறது. வெறுமனே இந்த மத்திய வங்கி முறிகளுக்குள் மாத்திரம் பெரும் அரசியல் காரணங்களுக்காக அது மாத்திரம் அது பேசப்பட வேண்டிய விடயம்தான். அதற்குள் மாத்திரம் மட்டுப்படுத்தப்படாது. இந்த தொழிலில் சட்ட ரீதியாக தொழிலமைச்சுக்கு கீழ் ஊழியர் சேவலாப நிதியத்திற்கு செலுத்தியிருக்க வேண்டிய இந்த நிறுவனங்களின் நிதி எங்கே சென்றது? அந்த தோட்டங்களின் வளங்களை பயன்படுத்துகின்ற தொலைக்காட்சி நிறுவனங்கள் தொலைக்காட்சி கோபுரங்களை பயன்படுத்தியமைக்காக பல கோடி ரூபாய்களை அந்த நிறுவனங்களுக்கு செலுத்த வேண்டியிருக்கிறது. அந்த நிறுவனங்களுக்கு சொந்தமான காணிகள் கொழும்பிலே தலைநகரத்திலே பரவலாக காணப்படுகிறது. அது மிக குறைந்த மட்டத்திலான வாடகைக்கு விடப்பட்டு அங்கே இடப்பட்டிருக்கிறது. எனவே அதன் மூலமான வருமானங்களை பெற்றுக் கொள்வதற்கும் இந்த அறிக்கையில் அது தொடர்பான அறிக்கையில் இருக்கிறது. எனவே வெறுமனே இந்த மேலோட்டமான அரசியல் சார்ந்த விஷயங்களுக்காக ஒரு விடயத்தை மாத்திரம் தூக்கி பிடிக்காது, மக்களுக்காக மக்களின் பிரதிநிதிகளாக வந்திருக்கின்ற இந்த சபையிலே அந்த மக்களின் மீது அக்கறை கொண்டவர்களாக கோடிக்கணக்கான பணம் அந்த மக்களுக்கு சென்று சேர வேண்டியிருக்கிறது. அதனை பெற்றுக் கொடுப்பதற்கும் இந்த கோப் குழு வலியுறுத்தி கேட்டுக்கொண்டு இந்த சந்தர்ப்பத்திற்கு நன்றி கூறி
விடைபெறுகின்றேன்.
மூலாசனே காரு, நியோஜக கதாநாயக துமணி, மா சாத்துட்டு வேணவா காரு, விபக்ஷ சம்விதாயக அனுரகுமார திசாநாயக மெத்துமா விசின், விசேஷம் பார்லிமேந்துமாக்கி ஸ்தாபித்த பொது வார காரக சபாவ பிலிபந்தவ நிர்தேசியான் கிரியாத்கிரிம சம்பந்தம் இதிரிபத்கர்ண லத யோஜனாவட்டு போம பிரசன்சாவின் கதாகரண இக்கம மா விசேஷம் சத்துட்டு வேணவா முகத அப்பி எக்ஸத் ஜாதிக பக்ஷ பிரமுகமே ஜாதிக ஆண்டுவ துல அப்படி பெஹதிலோம கிவா சுவாதீன கொமிசன் சபா பிலிபந்தவ ஏவகேம இது கிரியாத்மக வேச்ச பொது வார காரக சபாவ ஏவகேம எக்கம ராஜ சேவா கொமிசன் சபா ஏவகேம வினத் கொமிசன் சபா வகேம விசேஷம் பார்லிமேந்துவத்துலிங் ஸ்தாபித கரப்பு மகாஜன பெஸ்ஸம் காரக சபாவ ராஜ்ய கினும் காரக சபாவனி காரக சபாவல நிர்தேசியான் பிலிபந்தவ முகத மமத் கரு நியோஜ கதாநாயக துமணி டகுனு பலாத் சபாவே கினுங்காரக சபாவே பலாத் ராஜ்ய கினுங்காரக சபாவே சபாபதி வரை ஹட்டியட காட்டுவது கர மம தவறு பஹா கிட்டியா அபாய் கிசில சகிமத் எம காரக சபாவே சாகாச்சா வெச்சா பலாத் சபாவத்துல சபாகத கர்ணத்தே கிசிம விலாவக அப்பி கவதாவத் ஏவ பிலிபந்த விவேச்சனே கரித்ன ஏவா சபாவத்துல விவாதியட கத்தேத்ன மம எத்தனம் சுனில் ஹந்துன்னேத்தி கரு மந்திரிதுமா மெம காரக சபாவே சபாபதி துரேட பத்துனாம அப்பி போகம சாத்துட்டுனா மைத்தனோ அப்பே கரு அக்ராமாத்தெத்துமா இதாமத் பெஹதிலிவு மெம காரக சபா யம் யம் பிரஸ்னார்த்த வேன யம் தங் அபியோக வேட்ட லாக்பேன மெவனி காரக சபாவல சபாபதி கமதுன் விபாக்சேட்டு அப்பி தான்னோ ராஜ்ய கினும் காரக சபாய சபாபதி கம லசந்த் அப்பே அழகிய வண்ண மெத்துமாட துண்ணாமா மெத்துமட துண்ணா அப்பி ஹேம கரே அப்பி துள்ள திபென மூல்யமே வினிவித பாவே அக்சா அப்பே கட்டியுத்து சக்கேந்தொரு யம் தேவா லொப்பு கரண்ட புலுவாங் போம பாரிசுத்தத்தே ரலில் விக்ரமசிங்க மகாத்மியா முழு கவுருத்தினோ மிஸ்டர் கிளீன் கேல கியான்னு எத்துமே தாமத் பெஹதிலு மே கட்டியுத்து பிலிபந்தவ அப்பட சமஹார விழாட்டுக்கு மேவட்ட தரங்க கரண்டேப்பா அப்பி மே அவஸ்தாவ தென்டோன விபக்ஷேட்ட கேல ஓ அப்பி தன்னு ஆன்சிக்காரக சபாவலதி அப்பி விசேஷம் தனுவத் கல்ல திபுனே மே காரக சபாவில புலுவன் தரங் விபக்ஷாயிட்ட மே அவஸ்தாவ காண்டு கியல நமுத் மம இதாமத் கனகாட்டு வேணவா கரு நியோஜ்ய கதாநாயக துமணி அப்பிலங்க தீனவா விசேஷம் பார்லிமேந்து பலத்தலஹா வரப்பிரசாத பணத்து ஏக தீனோ ஹரிமஹா பிரதிக்ஷேப கிரீம் மேக்கு சந்தகம் வேணவா நவ்வெனி சேதையாட்டத்தி தீனவா பார்லிமேந்து வே காரக சபாவ காட்டியது கிசிவா பார்லிமேந்து வேத வார்த்தா கிரீமட்ட பெற ஏவா பிரகாசனே கிரீம நொகலையுத்தக்கியல நமுத் மட ஹிதன்னவே அதமே வார்த்தாவகன கதாகரணேக ஹரி எதா தெதாஸ் தாசியா எக்காய் விசியா தினசித தாசியாய் ஹத்தரை அட்ட தக்கா அது சபாகத விலத்தீனோ மமஹனோ அஹினாங் இய கொஹமத கோப் கமிட்டு சபாபதி ரஸ்வீமே நெகிட்டையாய் லங்கா தீப புவத் பதே திபெனோ கரு நியோஜ்ய கதாநாயக துமணி லங்கா தீப 2016-25 அத பத்தரே தீனவா மேக்கு சந்தகம் வென்னி முகத்து ஸ்ரீலங்கா மகாபேங்கு பெந்துங்கர சித்திய சம்பந்தி පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කෝප් ඊයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතරෙහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සභාවේ කටයුතු නතර කර අතරමඟදීන් නැගිට ගොස් ඇත. මම අහනවා මොකද්ද මෙතන තියෙන සදාචාරාත්මකකම? සභාපතිවරයා හැටියට මම කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා සභාවේ තිබිච්ච කාරක සභාවේ තිබිච්ච ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලසලා සදාචාරාත්මක නොවන විදියට එතුම නැගිටලා ගිහිල්ලා එළියට ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සම්පූර්ණයෙන්ම මේ සභාපතිවරයා මේ කටයුතු ඉතාමත්ම කාරුණික විදියට කරලා තිබෙනවා. අපි දන්නවා ඒක, මමත් ගිරුම් කාරක සභාවෙත් හිටපු නිසා මම කියනවා. එහෙම කරන්න බෑ. මේ අනපනත්වල මේ වරප්‍රසාදවල තියෙනවා එතුම කොහොමද උල්ලංඝනය කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කොහොමද උල්ලංඝනය කරේ? එනිසා මෙතන ප්‍රශ්නයක් තිබෙනවා මේක ආරම්භයේ. මට හිතෙනවා මෙයා මේ සභාපතිකම් අරන් තින්නේ එළියට බැහැලි වෙලා මාධ්‍ය සම්දර්ශන පවත්වන්නද කියලා මට හිතෙනවා. එසම මෙහෙම ක්‍රමයක් නැහැ. ඕන තරම් අපි දන්නවා අනික මේ කාරක සභාවල ක්‍රියාත්මක උනායි කියලා මේව සාකච්ඡා කරනවා. දැන් මෙතන තිබුණා අපි දැක්කා මේකේ තියෙනවා විශේෂයෙන්ම කාරණා 19ක් ගැන හැම තිස්සෙම කතා කරන්නේ.
දැන් ඔබතුමාගේ කතාව අවසන් කරන්නත් සිද්ධ වෙනවා. දැන් උදෑසන ඉඳන් මේ ගැන කතා කරලා බොහොම සමතේකට අපි මේ ප්‍රශ්නේ අරගෙන ඔබතුමා මේ විවාදය අවසන් වෙන වෙලාවේ
ඔව්
ගරු සභාපතිතුමා ගැන මේම කතා කරනකොට ඒ
දැන් සභාපතිතුමා මම කතා කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වරප්‍රසාදහා බලතල
සමාජිකයෙක් නෙමෙයිනේ,
මේ වරප්‍රසාද
බලතල
පිළිබඳව ඔව්
ඕඩර් ප්ලීස්. ඔබතුමා මේ කමුටුවේ සමාජිකයෙක්ද?
මම නෙමෙයි, මම
කමාජිකයෙක්. ඔබතුමාගේ අභ්‍යන්තර තත්ත්ව දන්නේ නැහනේ.
අභ්‍යන්තරයේ දැන
අපි මේ වර්තන ඔබතුමාගේ කතාව කරන්න අද දවසේ තියෙන විවාදයට පදනම් කරගෙන කරුණාකරලා කෝප් කමිටුවේ සභාපතිතුමා ගැන කිසිම දෙයක් ප්‍රකාශ කරමින් වළකින්න කියලා
මම කියන්නේ. මම සමා වෙන්න නියෝජ්‍ය කතානායකතුමනි, මේ පත්තරවලට මම දාන්නේ මම වරප්‍රසාද පිළිබඳ දේවල් ගැන ගෙනල්ලා කතා කරන්නේ මේ වාර්තා අරගෙන. මේ ඔබතුමා කියවලා බලන්න, මේවයි නෑ හැම දෙයක්. මම අත්දැකීමක් තිබෙනවා. මම මේ සභාවේ නොහිටියට මේ කාරක සභාව පිළිබඳ සියලු දේවල් පිළිබඳව දන්න කෙනෙක්. මම අවුරුදු 16ක් පළාත් සභාවේ මේ කමිටුවල හිටියා. කිසි ලෙසකින්වත් අපි ශේෂ්ඨ පරිස්සම වලට ගියා. හැබැයි එක තැනකවත් අවසාන වෙනතුරු වාර්තාව සභාගත වෙනතුරු අපි විවේචනය කරන්නේ නැහැ. ඒකයි මගේ ප්‍රශ්නේ. ඒ නිසා මෙතන තියෙනවා අපි කතා කරන්නේ මොකද? එතුමා පිළිබඳව මම බොල්කු විශ්වාසයක් තියෙනවා. එතුමා මම බොහොම මිත්‍රෙක්. එතුමා අපේ ප්‍රදේශ හා සම්බන්ධ කෙනෙක්. හැබැයි එතුමා කි පිළිබඳව නෙමෙයි, සභාපතිවරයා හැටියට සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ගැන කතා කරන්නේත් නැහැ. සභාපතිවරයා හැටියට එළියට බැහැලා මාධ්‍ය වලට මේ තොරතුරු ලබා දීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක් කියලා මම කියනවා. මම වැරදි නම් කරුණාකරලා ඒක නිවැරදි කරන්න කියලා ඕනම කෙනෙකුට මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එනිසා අපිට ඕන මොකද? අපි මේක යහ පාලනයක් තියන ආණ්ඩුවක්. අපිට ඕන පාරිශුද්ධත්වයක් ගැන, මුල්‍ය පිළිබඳව විනිවිදභාවයක් ගැන අපි කතා කරා. අපට එහෙම කරන්න ඕන නම් අපිට තිබුණා මේ කමිටුව වලට අපිට ඕන සභාපතිවරු යොදා ගන්න. අගමැතිතුමාට තිබුණා ඒ අවස්ථාවන් අරන් දෙන්න. ඇයි අපි මේ තත්ත්වයට පත් වුණේ? මොකද මේවා අපි ඉල්ලම් කරන්න නෙමෙයි. හැබැයි මතක තියාගන්න ඕන අපිටත් තියෙනවා යම් කිසි සදාචාරාත්මක අයිතියක්. ගෙවි ගිය අවුරුදු ගාණක් තුල මේ රටේ සිද්ධ වෙච්ච බොහෝ දේවල් අපි දන්නවා. එදින් ගිවිසුම පිළිබඳව අපි දන්නවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවල වරායවල සිද්ධ වෙච්ච දේවල්, නොයෙක් විදිය දූෂණ අක්‍රමිතා පිළිබඳ අපි තාමත් හොඳින් දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි ඒව දැනගෙන ඒ කාල පරිච්ඡේද ඩියු ගුණසේකර මැතිතුමා දීපු කෝප් වාර්තාවේ තොරතුරු අපි දන්නවා. ඔව්
ඔව් පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද ඔබතුමා? බිමල් රත්නාය මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරුව හඳුනැති මන්ත්‍රීතුමාගේ නම සඳහන් කරමින් 84-6 ස්ථාර නියෝගයත් උල්ලංඝනය කරන තුමා කතා කරපු නිසා මම එතුමාගෙන් අහන්න කැමති සභාවේ සමාජිකෙක් වශයෙන් අද විවාද වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආයතන 19ක් පිළිබඳ කරපු පරීක්ෂණේ. ඒ ආයතන 19 පිළිබඳව ඒ එකක් ගැන හෝ සභාපතිවරයා මීට කලින් කිසිම ප්‍රකාශයක් කළ තිබුණාද පත්තරවලට? එතුමා මේ බැඳුම්කර සිද්ධිය පිළිබඳව එක වචනයක්වත් කතා කරලා නැහැ. කෝප්කාර සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව තමයි ප්‍රකාශ කළ තියෙනවා තියෙන ප්‍රමාණිතේ. මම ඔබතුමා අභියෝග කරලා අහනවා අද විවාදයට ලක් වෙන ආයතන 19 එකක් හරි ගැන මේ වාර්තා මෙතන සභාගත කිරීමට කලින්
සභාපතිතුමා
ප්‍රකාශ කළා නැහැ. ඒ නිසා ඔබතුමා ඒක දැනගෙන කතා කරන්න.
හොඳයි. දැන් මේක තමයි අපි
මේම කාරක සභාවේ පිළිබඳව තිබෙන වරප්‍රසාද ප්‍රශ්නේ. මේක මම විහිළුවා. මේ මොකද? එතුමා පැහැදිලිවයි මනා එතුමාට තිබුණේ කතානායකතුමා එතුමාපත් කරේ. එතුමා සඳහන් කරන්න ඕන මාධ්‍යයට නෙමෙයි එතුමා ගිහිල්ලා ප්‍රකාශ කරන්න ඕන ගරු කතානායකතුමාට. මෙන්න මේ සිද්ධියක් වුණා. ඒක නිසා මම නැගිටිනවා කියලා. එතුමාට යම් වරප්‍රසාදයක් දීලා තිනවා. එතුමාට ඕන විදියට නැගිටලා යන්න බෑ. එතුමාට ඕන විදියට නැගිටලා යනවා කියන්නේ වෙනත් කෙනෙක් ඒ සභාපති දුරේ අරගෙන ඒක අකර්මණ්‍ය කළ යම් කිසි වැරදි තොරතුරු වාර්තාවක් දුන්නොත් එතුමත්වත් කියන්න ඕන එතුමලා නැගිටලා ගිහිපු ක්‍රම නිසා. සම මේවා මේ මේ මෙතන ඕන විදියට එතුමට පුළුවන් නම් සභාපතිවරයා හැටියට එළියට බහලා ඕන එකක් කතා කරන්න මම මේ පාර්ලිමේන්තුව තුල මගේ වරප්‍රසාද හැටියට මර කතා කිරීමේ අයිතියක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මට එහෙම අයිතියක් තියෙනවා. ඒ අයිතිය මම එළිය ගිහිල්ලා මේ ගැන කතා කරේ නැහැ. මම එළියට ගිහිල්ලා සභාපතිවරයාට චෝදනා ඇඟිල්ල දික්කුරුවේ නැහැ. පුවත්පත්වලට මං කිව්වේ නැහැ. මාධ්‍ය වලට කිව්වේ නැහැ. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ රටේ දහස් ගණන් ජනතාව ඡන්දෙ දීලා අපිව මෙතන පත් කරලා තින්නේ යම් වැරදි දේවල් නිවැරදි කරන්න මේ පාර්ලිමේන්තුව තුල. එහෙම නිසා වැරදි පූර්වාදර්ශ මේ රටේ තියෙන්නට බෑ. ඉදිරියටත් මේ කමිටුවල සභාපතිවරු විවිධ මත පාර්ලිමේන්තුව තුල මේව සභාගත කරන්න කලින් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ අපි විශේෂයෙන්ම මම දන්නා නීති රීති සහ මම දන්නා වර ප්‍රසාද යටතේ මම මේ අවස්ථාවේදී තාමත්ම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
ගරු වන්දුරලාල් වණ්ඩාරිගොඩ මහතා
ඔබතුමාගේ නියෝජ්‍ය
කවියෙන් උනත් කියන්න පුළුවන් ඇත.
තානායකතුමනි මම ඔබතුමාට ස්තුති කරනවා. ඉතා වැදගත් කල්තැබීමේ යෝජනාවක් විවාද කරන වෙලාවේ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබීම ගැන. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි බොහෝ කාරණා මේ සභාව ඉදිරිපත් වුණු නිසා දීර්ඝ වේලාවක් අපේක්ෂිත වේලාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙටියෙන් මගේ අදහස් කීප ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටාම වැදගත් කාරණේ කරු නියෝජ්‍ය කතානායකතුමනි කෝප් කමිටුව පොදු ව්‍යාපාර කාරක සභාව ආයතන 19ක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මේ වාර්තාව විවාද වෙන වෙලාවේ ඉදිරියේදී ඉදිරිපත් වීමට යෝජිත වාර්තාවට අදාළ කාරණාත් මේ සභාවේ කතා වුණා. ඒ ගැන අපිට දීර්ඝව කරුණු කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ වාර්තාව ලැබෙන තෙක් අපිට ඒ පිළිබඳ කතා කරන්න මම හිතනවා සදාචාරාත්මකව යුතුකමක් නැහැ කියලා. නමුත් මේ සභාවේ මන්ත්‍රීවරුන්ට පරම අයිතියක් තියෙනවා මේ ඉදිරිපත් වෙච්ච වාර්තාව සම්බන්ධයෙන් මේ ආයතන 19 සම්බන්ධයෙන් එවැගේම පොදු ව්‍යාපාර කාරක සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යම් යම් කාරණා ඉදිරිපත් කරන්න. මෙතන එක සාධනීය ලක්ෂණයක් මම දකිනවා. ඒ තමයි මම පාර්ලිමේන්තුවෙන් එළිය හිටියත් පහුගිය කාල පරිච්ඡේදයේදී පහුගිය පාර්ලිමේන්තුවල අපි දැක්කා මෙවැනි නිදහසක් ඇත්ත වශයෙන්ම තිබුණේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ මීට පෙර සභාපතිවරයෙක් හිටියා. මට මතකයි විජේදාස රාජපක්ෂ මැතිතුමා. එතුමා මේ සභාවේ නැහැ. එතුමා හිටියනම් මම සතුටු වෙනවා. එතුමා එක් අවස්ථාවක මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව පිළිබඳ ඒක එක්තරා විදිහක ආන්දෝලනාත්මක වාර්තාවක්. ඒ වාර්තාව පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ කිසියම් විදිහක යෝජනාවක් සම්මත වෙනවා. මේක විභාග කරන්න ඕනේ කියලා. විභාග කරගෙන යද්දී අදාළ ආයතනවල නිලධාරීන් ඉවත් කරනවා. එවැනි යුගයක් එවැනි තත්ත්වයක් තිබුණා. මම හිතනවා ප්‍රමාණාත්මකව ගත්තොත් එහෙම විශාල මුදලක් කෝටි 30,000ක විතර මුදලක්. ඒ සම්බන්ධයෙන් අද ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු මේ සභාවේ නිර්භයව කරපු කතාව එදා ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ට කරන්න පුළුවන් වුණාද? එදා ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ට එහෙම කශේරුකාවක් තිබුණද? එහෙම නැගිටලා කතා කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණද කියලා මට ප්‍රශ්න කරන්න වෙනවා. අද ඒ නිදහස ලැබිලා තියෙනවා. ඒකම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ඇරෙන්න මම සලකනවා. කෝප් කමිටුවේ සභාපති තුරයට හඳුන්නැති මැතිතුමා පත් වෙනා වගේම එතුමාට ඒ පිළිබඳව කටයුතු කරන්න නිදහස තියෙනා වගේම ආණ්ඩුවේද විපක්ෂද කියලා නැතුව සෑම මහජන නියෝජිතයෙකුටම මේ පිළිබඳ තමන්ගේ ස්වාධීන මතය ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. මම හිතනවා ඒක අපි අගය කළ යුත්තක්. ඒක රටේ ඉදිරි ගමනට හේතු වෙන කාරණයක් කියලා මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අපි කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි අවසාන වාර්තා වෙලි දැක්වුණාට පස්සේ ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වාර්තාවේ සඳහන් වෙන්නේ කුමක්ද? එහි කාට හෝ දඬුවම් ලැබිය යුතු මට්ටමේ තත්ත්වයක් තියෙනවද? ඒ දඬුවම ලබලා දෙන්න ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ කියන එක මේ වෙලාවේ කියන්න කැමතියි. ඒක වළක්වන්න මම හිතන්නේ කවුරුත් ඉදිරිපත් වෙන එකක් නැහැ. දැන් මෙතන මම කනගාටු වෙනවා අපි ජේෂ්ඨ මන්ත්‍රීවරේ කැමැතිවරේකට සලකපු බන්දුන ගුණවර්ධන මැතිතුමා. එතුමා මේ පාර්ලිමේන්තුවේ මගේ දැනුම හැටියට දැන් කිහිප වතාවක් ඉල්ලාස් කරගන්න විදිය කතා පවත්තුන. ඒක ලැජ්ජාවට කාරණයක්. මම හිතනවා ඉල්ලාස් කරගන්නවා කියන නෙමෙයි එතුමා නැගිටලා කියන්න ඕන මම ලැජ්ජා වෙනවා මේ වගේ කතා පාර්ලිමේන්තුවේ කියන එක කියලා. මට මතකයි එකවරක අපේ මුදල් ඇමතිතුමාගේ නම එතුමා කිව්වා ඒක එක්තරා විදියක අපහාසාත්මක විදියේ නම් කීපයක් එකතු කරලා කිව්වා. කිව්වාම කිව්වා මම මේක මේ විදිය නෙමෙයි නම් මං ඉල්ලාසනවා කියලා. ඉල්ලාසනවා කියලා ගිහිල්ලා ඒක නිවැරදි වුණාම එතුමා ඒකට තමන්ගේ ප්‍රකාශය ඉල්ලාස් කරගන්නවා කියලා නිහඬ වුණා. ඉතින් මේවා මේ පටු දේශපාලන කාරණා. අපි කියනවා රටේ ඉදිරියේ තියෙන මේ වගේ ප්‍රශ්නකදී පටු දේශපාලන මඩ දේශපාලන ව්‍යාපාර වලින් වැළකීලා රට ඉස්සරහට ගෙනියන්න තියෙන හොඳ වෙලාවක අපි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව කවුද වැරදි කළා තියෙන්නේ වැරදි කරපු පුද්ගලයාට දඬුවම් ලබා දෙන ක්‍රියාමාර්ගය ගිහිල්ලා අපි ආණ්ඩුවක් කැටියට විතරක් නෙමෙයි රටක් කැටියට ඉස්සරහට යන්න පියවර ගනිමු කියන එක තමයි නවක මන්ත්‍රීවරයෙකුට මගේ ඉල්ලීම වෙන්නේ. මට නියෝජ්‍ය කතානායකතුමනි පොඩි අත්දැකීමක් පොඩි රසවත් සිද්ධියක් පහුගිය දවස්වල වුණා. පුංචි දරුවෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා මා මේ ඇත්තටම මේ නාගයන්ට පුළුවන් ද එක එක මේ බෙස් ගන්න කියලා. මං කිව්වා අනේ එහෙම බෑ පුතේ කියලා ඒක වැරදි අදහසක් කියලා. නෑ එහෙනම් කොහොමද මේ එක එක චරිතවලට මාරු වෙන්නේ නාගයෝ? අර චරිතයට මාරු වෙනව මේ චරිතයට මාරු වෙනව? නෑ එහෙම මේ අර ටීවී එකේ පෙන්වන නාට්‍යයක යනවනේ කියලා. මං කිව්වා ඒක මනක් කල්පිත එකක්. ඒක මේ හදපු දෙයක් එහෙම එකක් නෑ කියලා. ඇයි ඉතින් එහෙනම් මේ අයිතිකාරව නැති ගෙවල් තියෙන්නේ මාමේ කියලා. ඇයි සමහර ආච්චිලට මැණික් පාර්සල් හම් වෙන්නේ ඒවා මේ 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 අර නාගමණික්ත කියලාත් මගෙන් අහුවා. ඊළඟට සමහර රූපවාහිනී සේවාවල් පටන් ගන්නකොට දාස් ගණන් බිලියන් ගණන් මුදල් ගිණුම් වලට වැටෙන්නේ කොහොමද? වෙස් ගන්න නාගයෝන්ගේ වැඩද කියලා එහෙම ඇහුවා. මං කෝ නෑ එහෙම එකක් නෑ. ඉතින් මම හිතනවා මෙහෙම ගියොත් එහෙම අපේ රටේ මිනිස්සු වෙස් ගන්න නාගයෝ විශ්වාස කරන දවසත් වැඩි ඈතක නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි. වෙස් ගන්න නාගයෝ ඇත්තටම විශ්වාස කරන දවසත් වැඩි ඈතක නෙවෙයි. මොකද මේ දූෂණය හොරකම වංචාව ඉහවහා ගිහිපු කාලයක් තමයි අපි පසු කරමින් ආවේ. ඒ කාලය තුලදී මවන මාලිගාවල් ඉඩම් රූපවාහිනී සමාගම් චන්ද්‍රිකාවල් නොයෙකුත් දේවල් මැණික් පාර්සල් රත්තරන් පාර්සල් මේ රටේ බිහි වුණා. මම හිතනවා අවසන් කරන්න තප්පරයක් දෙන්න මම අවසන් කරන නියෝජ කතානායකයා මම හිතනවා තමයි වෙලාව නැති වෙලා තියෙන්නේ. ඒ මවපු නාගයන්ගේ ලෝකයේ වගේ මවපු දේවල් අමතක කරන්න මේක පාවිච්චි කරන්න එපා කියලා ඔය අද කට ඇරපු සමහර කපුරු හාමිලගෙනු ඉල්ලා හිටමින් මගේ කතා මෙතකින් නිමාවටපත් කරන සූදානම්.
ගරු නිරෝෂන් පෙරා මහත්තුමා.
ඒ වෙලාව කොච්චර තියෙනවද?
ඔබතුමාගේ විනාඩි 5ක් ඉතුරු වෙලා තියෙනවා දැන් මිස්.
විනාඩි 5ක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින රජයේ මූල්‍ය පාලනය පිළිබඳව විවිධ පාර්ශ්ව මගින් අද අදහස් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳව කාර්ක සභාවේ 2016 අගෝස්තු 9 වන දින ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව යම් යම් මන්ත්‍රීවරු කතා කරත් අපි ඉතාමත් කනගාටු වෙනවා ඉදිරිපත් නොකර වාර්තාවක් ගැනත් විවිධ පාර්ශ්ව තමන්ගේ දේශපාලන කෝණ තුලින් බලලා මං හිතන්නේ අද වෙනකොට විශේෂයෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේ කීර්තිනාමය ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ කීර්තිනාමය හානි කිරීමට මං හිතන්නේ කටයුතු කරා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ අපි අද යෙදී තිබුණු වාර්තාව අනුව ආයතන 19ක් ගැන අපි විවාද කාණ්ඩට තිබුණා. ඒ ආයතන 19 තුලින් මේ රටට කෝටි ප්‍රකෝටි ගණන් පාඩු වෙලා තිබුණා. නමුත් ඒ අවස්ථාව පංගුවක් කට්ටිය පාවිච්චි කරන්නේ නැතුව අපි දැක්ක අතීතයේ ඉඳලම මේ කෝප් කමිටුව මගින් ඉදිරිපත් කරන වාර්තා ඒවා හුදෙක් වාර්තා බවට පත් වුණා මේ පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුව තුළ කොච්චර ලොකුවට කතා කරත් මාධ්‍ය සංදර්ශන තිබුණත් ඒවා අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ නැති නිකන් හිස් පොත් බවට පත් වෙලා තාමත් මේ පාර්ලිමේන්තුවේ ඔය තැනින් තැන තියෙනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි ජනවාරි 8 වෙනිදා මේ තත්ත්වය වෙනස් කරන්න තමයි මේ රටේ ජනතාව අපිට බලය දීලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණා මේ පාර්ලිමේන්තුවට නැතුව ගිය මූල්‍ය පිළිබඳව බලය නැවත පාර්ලිමේන්තුවට ලබා දීලා ඒ වගේම සියලුම මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂය හා විපක්ෂය සමග එකතු වෙලා මේ රටේ හොඳ මූල්‍ය පාලනය පිළිබඳව යාන්ත්‍රණයක් මේ පාර්ලිමේන්තුව තුළින් ක්‍රියාත්මක කරයි කියලා ජනතාව බලාපොරොත්තු වෙලා තමයි ඉස්සරහට ආවේ. අපි කියන්න ඕනේ ඒ හින්දා තමයි විශේෂයෙන්ම මේ කමිටුවල සභාපතිත්වය අපි විපක්ෂයට ගන්න කියලා ආරාධනා කරා. සුනිල් හඳුන්නැති ගරු මන්ත්‍රීතුමා ඒක ගත්ත. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාට ගන්න කිව්වා. නමුත් එතුමා ගත්තේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂය මේ කමිටු තුලින් විශාල කාර්යභාරයක් කරලා විශේෂයෙන්ම රාජ්‍යයේ ඉන්න ඇමතිවරු ඒ වගේම ආයතන හොඳ මූල්‍ය පාලනයකට නතු කරයි කියලා තමයි විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් තීරණය කළා තිබුණා. නමුත් අපි අද වෙනකොට ඒ පිළිබඳව තත්ත්වය දැක්කේ නැහැ. විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ මතයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට සුදුසු නැති පුද්ගලයෝ පත් වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම අධ්‍යාපනය ගැන ඉහළට ගියේ නැති, ඒ වගේම හොරකම් වංචාවලට පහුගිය කාලවල සම්බන්ධ වුණු පුද්ගලයෝ නැවතත් මේ පාර්ලිමේන්තුවට පත් වෙලා මේ පාර්ලිමේන්තුවත් නොමග යවලා මේ පාර්ලිමේන්තුවත් අක්‍රිය කළා, නැවතත් රට අස්ථාවර කළා, නැවතත් අර පරණ පුරුදු වලට යන්නට ක්‍රියාත්මක කරනවායි කියලා ජනතාවගේ ලොකු අදහසක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි සියලුම මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාවේදී මතක් කරනවා තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කරන්න ඕන. තමන් ඉස්සර වෙලා වෙන පුද්ගලයෙක්ට චෝදනා කරන්න ඉස්සෙල්ලා අද මේ සභාව ඉස්සරහා තියෙන මේ කෝප වාර්තාව අද අපිට තිබුණා ඒකට විවාද කරන්න. විශේෂයෙන්ම අපි මේ කෝප වාර්තාව ගත්තොත් ශ්‍රී ලංකන් ගුවන් සේවය. දැන් බලන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොච්චර පාඩු වුණාද කියලා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු කරන්නට ඒ ක්‍රියා කරපු පුද්ගලයෝ, ඒකට වග කිව යුතු පුද්ගලයෝ, ඒ ක්‍රියා කරපු ආකාරය, කොහොමද ගුවන් යානා ඇනයුම් කරේ, කොහොමද ඒ වලින් පාඩුනේ කියලා මේ වார்த்தාවේ තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ඒ පිළිබඳව වාද විවාද නොකර විශේෂයෙන්ම ඒවා ඉස්සරහට ගිහිල්ලා ඒවා අධිකරණය මගින් ඒ පුද්ගලයන්ව ක්‍රියාකාරීව ඒ අධිකරණයට ගෙනේමට කටයුතු මම හිතන්නේ හුඟක් දෙනෙක්ගේ කටින් අද මේ පාර්ලිමේන්තුවේ නිකුත් වුණා. ඒ වගේම බලන්න පහුගිය කාලවල තිබුණු ග්‍රීක බැඳුම් කර, ඒ වගේම හෙජින් ගියුසුම් වගේ මහා පරිමාණ වංචා අද වෙනකොට අවුරුදු ගාණක් එක තැන පල්වෙවි, අද මොනවත් වෙන්නේ නැතුව තිබුණා. නමුත් මේ වார்த்தාවේ සියලු දේම තිබුණා. නමුත් පංගුවක් මන්ත්‍රීවරුන්ට පෙවුනේ අර ඉස්සරහා එන වார்த்தාව විතරයි. අපි කියනවා අපි රජයක් හැටියට
කාලය නම් අවසන් කරගත්තුමා.
අපි රජයක් හැටියට අපි වගකීමෙන් මේ ව්‍යාපාර පිළිබඳව මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ වගකීමක් තියෙනවා මේක මාර්ජ සංදර්ශනයක් කරන්න නැතුව. මම කියනවා මේක අඩුතරේ අධිකරණයට ඉස්සරහට යන්න, අධිකරණයට ඉස්සරහට ගිහිල්ලා ඒ විශේෂඥ දැනුම අරගෙන මේවා පරීක්ෂණයක් කරලා අපි ඉස්සරහට යන් කියමින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන්
කරයි. පාර්ලිමේන්තුව නැවතත් හෙට උදෑසන 10:00 ට රැස්වේ.